జన్మభూమి
అంకదీప విజయ భూమి మే అపే ఉదారము మాతృభూమి అయి మాతృభూమి అయి
නවසීලන්තේ ඕක්ලන් නුවර එක්සත් ශ්‍රී ලංකා සංගමයේ අනුග්‍රහයෙන් සෑම බදාදාවකම සුපුරුදු පරිදි රාත්‍රී 8:15ට ප්ලැනට් FM 104.6 තරංග මාලාව ඔස්සේ ඔබත් අපත් ගුවනින් හමුවන ජන්මභූමි ගුවන් විදුලි වැඩසටහන සමගයි ඔබ මේ සම්බන්ධ වන්නේ. සුන්දර සැන්දෑවක උණුසුම් ආලින්දයක සිට ඔබ හමුවන මම රසිකා හරිස්චන්ද්‍ර.
ඔබ සමග අද පිළිසඳරට එක්වන මම ප්‍රශාන් ගාල්ලගි.
ආයුබෝවන්.
අපි මේ කතා කරන්නේ 20 ශතවර්ෂයේ අගභාගයේදී ශ්‍රී ලංකාව හැරගිය එවැනි ගුණගරුක දරු කැලක් ගැනයි. ඔවුන් නවසීලන්තයට පැමිණ නවසීලන්තයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට පමණක් නොව අනිත් ජාතිකයන්ටත් විශාල සේවයක් සපයපු කිහිප දෙනෙකු සමග පිළිසඳරේ යෙදෙන්නයි අද අපේ සූදානම්.
ඔව්, අද ජන්මභූමි ගුවන් විදුලි වැඩසටහනට සහභාගී වෙන්නේ අප සමග ඔබ හැමෝම කවුරුත් හොඳට දන්නා වෛද්‍ය ගාමිණී එදිරිවීර මහතා සහ රුක්මාල් එදිරිවීර මහත්මියයි. ඉතින් ඔබ හැමෝම දන්නවා නවසීලන්තයේ තියෙන මේ ශ්‍රී ලාංකිකයන්ගේ ඒ ප්‍රෞඩ ඉතිහාසයත් ඒ අතීතයත් එක්ක සහසම්බන්ධ වෙලා දශක ගණනාවක් පුරා ඉතාමත්ම අනර්ග සේවයක් වෛද්‍ය පහසුකම් සපයමින් ඒ වගේම සමාජීය සේවයක් කරපු මේ දොතල අපි ඉතාමත්ම ආදරයෙන් ආයුබෝවන් කියා පිළිගන්නවා. අපිට දැනගන්න පුළුවන්ද ඔබ දෙපළ නවසීලන්තයට ආවේ කොයි කාලයේද, එහෙම අදහසක් පහළ වුණේ කොහොමද කියලා?
අපි නිවසීලන්තයට ආවේ 1973. එන්න කාරණේ අපේ ළමයි ඉස්කෝලවල යනකොට ඉංග්‍රීසි නවත්තලා සිංහලෙන් උගන්වන්න පටන් ගත්තා. ඉතින් අපි කල්පනා කරා ළමයින්ට සිංහලෙන් උගන්වලා කිසිම පළක් නැහැ. ඒක නිසා අපි හිතුවා අපි තියෙන දේවල් ඔක්කොම අතහැරලා දාලා පිටරට යන්න ඕනේ කියලා. ඒ පාර තමයි අපි මේ නිවසීලන්තේ.
ඔව්, එතකොට 1973 හරියටම අවුරුදු 50කට කලින් ඔබ නවසීලන්තේනකොට ශ්‍රී ලංකාවේ සිට මෙහි තිබුණු සමාජමය තත්ත්වය මොකක්ද? කොපමණ ශ්‍රී ලාංකිකයන් පිරිසක් මේ හිටියද?
ඒ හැටි හිටියේ නැහැ. දැන් අපි ආවේ රූරල් ඒරියා එකට. කන්කෙන් එරග්‍රම්. එරග්‍රම් එකකින් අතින් ගිහින් රිප්ලයි කරේ. ටෙලිග්‍රෑම් එකක් ආවා එපෙන් කරන්නේ. අපිට කිට්ටුම හිටියේ සිංහල එක්කෙනා එතකොට ස්පාක් විතර දුර හිටියයි. ඒ ඇරදි නැහැ. වැඩි සිංහල කවුරුත් හිටියේ නැහැ.
ඔක්සිජන් වල තනි ටික දෙනා හිටියේ. ඔව්, එතනින් 9 km 35ට එහා තමයි හිටපු එකම සිංහල දොස්තරම.
ගොඩක් වටිනවා මේ ඕක්ලන් නගරේ. මං හිතන්නේ ඒ කාලේ ඉන්නේ නැති ලංකාවේ තවත් වෛද්‍යවරු
හිටියා. හුඟක් ගුවත් ටික දෙනෙක් හිටියා.
ටික දෙනෙක් හිටියා. වැඩිය නැහැ. හතක් අටක් විතර.
අපිට දැන් දැනගන්න කැමති ඇත්තටම ගෘහණියක් විදියට රුක්මාලි මහත්මිය, ඔබ ශ්‍රී ලංකාවේ ඉඳලා නවසීලන්තයට ආවම මේක සම්පූර්ණම වෙනත් රටක් ඇත්තටම. එතකොට ඔබට මේකට අනුගත වෙන්න පහසුනාද? කොහොමද ඒ අනුගත වීම සිද්ධ වුණේ?
අපි එනකොට අපිට ගෙදර තිබුණා, ෆ්‍රිජිඩර් එකක් තිබුණා, බත් කෑම ජාති ඔක්කොම ගෙනල්ලා වොෂින් මෙෂින් ඔක්කොම දීලා විශ්ජයක් නැතුව අපිට ඔක්කොම දුන්නා. අපිට එන්න විතරයි තිබුණේ. එතකොට ඔක්ලන්ඩ් එන්න බෑ. එයා එන්න ඕන වෙලින්ටන්. වෙලින්ටන් ඇවිල්ලා අපි දෙන්නා එක ඇවිල්ලා මාසයක් මම වැඩ කරන ගමන් හැමදාම උදේට ඒ රටින් ගෑනු කෙනෙක් ඇවිල්ලා රුක්මාල් එක ගමේ ඇවිල්ලා රුක්මාල් එක කතා කර කර ඉන්නවා. තනියම ඉන්න අමාරු නිසා මාපියක් යනකම් හිටියා. මාපිය කතා කරන්නේ
ඔබ ඔබගේ කතාවේදී සඳහන් කරා වෙලින්ටන් ගැන. ඒක අපි හොඳටම අහලා තියෙනවා. ඔබ දෙපළත් ඒ වගේම එක්සත් ශ්‍රී ලංකා සංගමයත් අතර ඉතාමත්ම කිට්ටු සම්බන්ධතාවයක් තිබ්බා.
ඒ දවස්වල අපි කල්පනා කරා ලංකාවට උදව් කරන්න සාමාන්‍යයෙන් එක්සත් වෙලා මොන හරි කරන්න ඕනේ කියලා. ඒකෙදි දොස්තර මහතුරු තුන්නයි මමයි දොස්තර කියන්නේ එක පුගා ඉතිහාස ශ්‍රී ලංකන් කනගාටුයි ඒ දොස්තර මහතුරු තුන්ගේ නාම නැතිවන ගියා. ඩොක්ටර් උබේ ඩයස්, ඩොක්ටර් උපාලි මනකුල සූරිය, ඩොක්ටර් හෙන්රි පෙරේරා ඒ තුන්නේ හරියට වැඩ කරා. ඒගොල්ලො ගෙදරවල උල්ල තමයි තිබුණේ අරේමි. නමුත් මං ඒගොල්ලෝ දැන් කවුද මම තමයි ඉතුරු වෙලා ඉන්නේ. දැන් ඒ පළවෙනිම මීටිම තිබුණේ වෙලින්ටන් වල. ඒකෙදි සභාපති හැටියට පිටිකේ මම තමයි උසරේකේ පළවෙනිම මීටිමේ සභාපති මම. අපේ මගේ ජීවිතේ වැඩි කොටසක් පාවිච්චි මේ උසලකටයි බුද්ධ ඇසෝසියේෂන් එකටමේ ATV එකටයි තමයි මම 1973 දී මට හම්බ වුණා ගන්න වීරදම හම්බ වෙලා කතා කරලා එදා මම තමයි ඉතලේ අපි ලංකාවේ තියෙන එකම කවුරුත් බුද්ධ ආගමේ කියලා විතරයිනේ ඉන්නේ. නමුත් මෙතෙන්දී කතා කරලා මම පටන් ගත්තා ආගන් චන්දකෝගේ විදියට කරගෙන යන්න කියලා. අජන් සරි අජන් අජන් ගාන් මේ විදියට කරගෙන යන්න කියලා පටන් ගත්තා. ඒ පාර තමයි මම ACB එකේ දිගටම අද වෙනකොට මෙඩිකල් විශාල වැඩක් අපේ මේ ඔක්ලන්ඩ් වල නෙමෙයි වෙලින්ටන් වලයි අපි කට්ටිය එක්කසල තමයි වෙලින්ටන් බෝධිනාරාමෙන් පටන් ගන්නකොට වාක් වැඩ කරා. හදන්නේවා ශ්‍රී ලංකන් තමයි වක්ම ඉලෙක්ට්‍රිසිටි ඔක්කොම වුණේ ශ්‍රී ලංකන් වක් කරා. ඉතින් ඒ අතින් අපි වක් වැඩ කළා තියෙනවා ලංකාවට. මොමයි සමරාම නිතරම මේ තතාරේ බස් කරන්න ගියාම මම හැමෝටම කියන්නේ ලංකාව තමයි අපිට විදාස්
අධ්‍යාපනය
දුන්නේ. ඒ වගේම නිකන් බෙහෙත් දුන්නේ. ඒක නිසා අපි හැමෝම කල්පනා කරන්න ඕනේ අපිට ලංකාවේ මොනවද දෙන්න කියලා නෙවෙයි, අපි ලංකාවට මොනවද දෙන්න ඕන කියලා. මම හැමෝටම කියනවා හැමතිස්සෙම පුළුවන් තරම් අපි ලංකාවට උදව් කරමු. මුස්ලා එකෙන් ස්වල්පයක් උදව් කරන්න කියලා දැන්
ඒක ඉතාම වටිනා අදහසක්. ඒ කියන්නේ මේ කාලේ විශේෂයෙන්ම ලංකාවට ඉතාමත්ම ගොඩක් අවස්ථා රැසක් තියෙන වෙලාවක් අපි එතනට එමු තව ටිකකින්. නමුත් ඊට ඉස්සෙල්ලා අපි කැමති දැනගන්න පොඩ්ඩක් ඔබ දෙපළ දැන් උස්ලා එකට United Sri Lanka Association එකට මෙහෙම මේ සංගමයක් පටන් ගමු කියන අදහසක් ඇවිල්ලා ඒක පටන් ගත්තේ අර කිව්ව වෛද්‍යවරු තව තුන් දෙනෙක් හිටියා ඒ කාලේ කියලා. එතකොට කොහොමද ඒ වගේ එතන පටන් ගැනීම ගැන පොඩි විස්තර කිරීමක් කරන්න පුළුවන්ද? කොහොමද පොඩ්ඩක් පැහැදිලි
කරන්න? මේ දවස්වල තිබුණනේ අපේ ටිකක් මේ අපේ දෙමළ සහෝදරොත් එක්ක පොඩි පොඩි කරදර. ඒක නිසායි අපි පටන් ගත්තේ. ඉතින් අපි මේ පටන් ගත්තට පස්සේ එක්කම දෙමළ සහෝදරයෙක් කතා ආවේ නැහැ හම් වෙන අපිට. ඒගොල්ලෝ කෝ අපි එන්න අපිට පොරොන්දු වෙනවා නම් අපේ උන්ට යාපනේ මෙටිකලේ කැලේ අපිට දෙනවා නම් අපි එන්න, නැත්නම් අපි එන්නේ නැහැ කියලා. ඉතින් ඒක නිසා අපි ඒක නම් කරන්න බෑ කියලා. ඉතින් ඒ පාරට එතනින් තමයි අපි පටන් ගත්තේ. පටන් ගන්න කාරණේ එකයි.
හොඳයි. ඇත්තටම අපිට කතා කරන්න බොහෝ කරුණු තියෙනවා. නමුත් අපගේ ජීවිත කාලය දිහා බැලුවොතින් අවුරුදු 40ක් වගේ කාලයක් ඔබ ශ්‍රී ලංකාවේ, ඒ කියන්නේ ඔබගේ මව් භූමියේත්, ඒ වගේම අවුරුදු 50ක් වගේ කාලයක් නව ශ්‍රී ලංකේත් ඔබගේ ජීවිතේ ගත කරලා තියෙනවා. මේක හැරලා බලනකොට යමෙකුට ශ්‍රී ලංකාවේ සිට පිට රටකට යනව නම් අද දවස ඇතුළත කල්පනා කළ යුතු දේවල් මොනවාද? අනාගත පරපුරට දෙන්න පුළුවන් උපදෙස මොකක්ද?
අද නම් ලංකාවේ වෙන හැටියට කකාටවත් අපිට කියන්න බෑ මොනව වේද කියලා. කිසිම දෙයක් ඇහුවත් අපි කවුරුත් අද දන්නේ නැහැනේ මොනවද වෙන්නේ කියලා. දැන් හැබැයි මම එකක් කියනවා, මම රිටයර් වුණාම කෙලින්ම යන්නේ ලංකාවට කියලා හිතුවා. ආයිත් වෙනකොට ලංකාව වගේ තැනක් නැහැ. අදත් මම කියන්නේ ලංකාව වගේ තැනක් නැහැ. නමුත් අපේ ළමයි ඔක්කොම මේ නැවතිලා ඉස්සර ඉස්කෝලේ යනවා මම වෙනවා. ඉතින් ඒක නිසා ළමයි දාලා යන්න බෑ. ළමයි උගන්නන්නයි අපි ආවේ. ඉතින් ඒගොල්ලෝ ඉගෙන ගත්තට පස්සේ ඒගොල්ලෝ මේ දාලා යන්න බෑ. ඉතින් අපි මේ නැතුණා. නැත්තම් අපි එක පයින් යන්නේ ලංකාවට තමයි.
එක පයින් ලංකාවට යන්නේ මම හිතන්නේ මෙහි ඉන්න බොහෝ දෙනෙක්ගේ අදහස ඒකයි. නමුත් අපිට ඕන විදිහට හැමදාම කරන්න බෑ. මොකද අපේ සියලු දේවල් සහ සම්බන්ධලා ඉන්න අපේ දරුවන් මුණුබුරන් ඒ වගේ හිඳයි. නමුත් අපගේ අවධානය ආපෝ පාරක් අපේ එක්සත් ශ්‍රී ලංකා සංගමයට අපි යොමු වෙනවා. ඔබට මේ හා සම්බන්ධ දීර්ඝ අතීතයක් තියෙනවා. මේ අතීතය තුල උස්ලා ආපු ගමන මොකක්ද? අද උස්ලෙක තියෙන තැන මොකක්ද? එහි වෙනසක් සිදුවලා තියෙනවද? තව උස්ලා සංගමයට අපි අලුතෙන් කළ යුත්තේ කුමක්ද? ඔබගේ අදහස ඇත්තටම උස්ලෙකේ ඉන්න ඉතාමත්ම වැදගත් උපදේශක යුවලක් විදියට අපි ඉතාමත්ම අගය කරනවා.
දැන් මේ අවුරුද්ද අපිට කරන්න තියෙන දැනට කරගෙන යන ඉස්කෝලේ ළමයිද නම් බොහොම ලක්ෂන්ට කරගෙන යන අපි හැමෝම ඒකට හරිම සතුටු වෙයි. ඉස්කෝලේ වැඩේ නම් පුදුම විදිහට කරගෙන යනවා. ඒක නවත්තන්න නැතුව කරන්න ඕන රක්ෂිතට. ඒකට අපි බොහොම
රක්ෂිතයි සම්බන්ධ
බොහොම ස්තුතියි.
මම හිතන්නේ ඔබ දෙපළගෙන් අපේ උස්ලෙකේ තියෙන සියලුම සමාජිකයන්ට මේ අවුරුදු ගණනාවක් දශක ගණනාවක් තිස්සේ ලැබූ සේවයත් ඒ වගේම දීපු උපදෙසුත් අපිට ඊම ගොඩක් ඉවහල් වුණා. අද අපි උස්ලෙක තියෙන තත්වයට පත් කරගන්න
අද කෙමති මේක මේක වැඩි හොඳට තවත් දියුණු කරගෙන යන එකයි දිගටම අපි නොහිටියත් ඉන්න කච්චිය මේක කරගෙන යන්න ඒක උදලා පුළුවන් තරම් වයස අඩු යන් පීපල් පුළුවන් තරම් අපි මෙම්බර්ස් තරුණයි මෙම්බර්ස් කරලා කොම්පිටිට ගන්න ඕන එහෙම කරන්න ඕන.
ඔය ඒක ගොඩක් හොඳ ඇඩ්වයිස් එකක් ඇත්තටම. ඔය ඒ ඇඩ්වයිස් එක මම හිතනවා ගොඩක් වටිනවා කියලා. මොකද හැමතැනදීම මේ තරුණ පිරිස් සම්බන්ධ කරගත්තාම තරුණ ජවයක් එකතු වෙනවා ඒකට. නමුත් ඒ හැම තරුණ පිරිසකටම කලින් හිටපු අයගේ ඇඩ්වයිස් එක ගොඩාක් වටිනවා. ඒක සාර්ථකව ඉස්සරහට කරගෙන යන්නට නම් ඉතින් ඒ කිව්වා වගේම ඔබ දෙපළට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා.
ඔව් ඒක තමයි අපගේ ප්‍රාර්ථනාව. එහෙමනම් අද අපගේ වැඩසටහනට සහභාගී වූ ඔබ දෙපළටම අපි ආශිර්වාද කරනවා. නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා.
එක වචනයක් කියන්න ඕන. මම අද මේ තත්ත්වයකට ඇවිල්ලා තියෙන්නේ මහින්ද විද්‍යාලය නිසායි. ඒක කර්නල් ඕල්කට් එෆ්.එල්. ගුඩ්බට් කියන්නේ කක්කටි පිටරටින් ඇවිල්ලා ඉස්සෙල්ලම පටන් ගත්ත මහින්ද පොලිටික ගාල්ලේ. නමුත් ආණ්ඩුව රෙකග්නයිස් කරනෑ බුද්ධාගමික ස්කෝලේ. අවුරුදු ගණනක් යනකම් ඒක ගියේ පනපාල ආශ්‍රම කියලා තමයි මහින්ද පරිදික අවුරුදු ගණනක් ගියේ. ඩීඑස් සේනනායක මහත්මයගේම ස්ටේට් කවුන්සිල් එකට ආවේ ඒක නවත්වලා තමයි නම් මේ මහින්ද කොලෙජ් එක පටන් ගත්තේ. ඒකටයි මම කියන්නේ මට අපිට ඔක්කොම නිදහස් උගන්වන්න ඔක්කොම නිකන් මහින්ද කොලෙජ් එකේ. මම අද මේ තත්ත්වයට ආවේ මහින්ද කොලෙජ් එක නිසා. මම මේකට ස්තුති වෙනවා. ඒ වගේම මගේ දෙමව්පියන්ටත් මම හරියටම ස්තුති වෙනවා. අනිත් එක හැමදාම මේ මාව බලාගන්න ඉන්නවා මම යාට පුළුවන් තරම් උදව් වෙනවට මට උදව් වෙනවට මම කියනවා.
ඒක ඉතාම වටිනා දේවල් ටිකක් අපිට ඒ කියලා දුන්නේ. ඉස්සෙල්ලාම තමන්ගේ දෙමව්පියු පාසල ඒ වගේම තමන් අසලින්ම සිටින තමන්ගේ භාර්යාව හෝ එහෙම නැත්නම් ස්වාමි පුරුෂයා මතක් කිරීම ඒක ඉතාම වටිනා
දෙයක්. ඉවන් බුදන හෙළවිමයි ලොව හෙළි කළ හෙළවිමයි රුවන් නිදන හෙළවිමයි රුවන් අදන හෙළවිමයි ඉවන් බුදන හෙළවිමයි ලොව හෙළි කළ හෙළවිමයි රුවන් හෙළවිමයි මගේ නුවන් හෙළවිමයි මගේ නිවන් හෙළවිමයි මගේ රුවන් හෙළවිමයි මගේ නුවන් හෙළවිමයි මගේ නිවන් හෙළවිමයි රින් පිරි හෙළ විමයි රෝහිරින් පරි හෙළ විමයි කිස
සුරින් සරි හෙළවිමයි ලෝපල පැහෙළවිමයි මගේ රුහිර එළබිමයි මගේ පිසුර එළබිමයි මගේ මිහිර එළබිමයි මගේ රුහිර එළබිමයි මගේ පිසුර එළබිමයි ලක් හෙළබිමයි පණිදුන් පත් හෙළබිමයි යුදුවන් මත් හෙළබිමයි ලෝකෙ බැවූ හෙළබිමයි ගිරුවන් ලක් හෙළබිමයි පණිදුන් පත් හෙළබිමයි යුදුවන් මත් හෙළබිමයි ලෝකෙ බැවූ හෙළබිමයි මගේ තිදස හෙළබිමයි මගේ සිරස හෙළබිමයි මගේ නිවස හෙළබිමයි මගේ නිදස හෙළබිමයි මගේ සිරස හෙළබිමයි මගේ නිවස හෙළබිමයි
විදිලි වැඩසටහන සමග අද අපි සමග සම්බන්ධ වන්නේ අපි හැමෝම දන්න වෛද්‍යවරේ ඒ තමයි වෛද්‍ය ලූෂන් ගේබ්‍රියල් අපි ඉතාමත් ආදරයෙන් සහ ගෞරවයෙන් ඔබව පිළිගන්නවා ආයුබෝවන් කියා
ආයුබෝවන් අපි ඉතාමත් සන්තෝෂයි ඔබතුමා මේ වැඩසටහනට සහභාගී වීම ගැන මම හිතන්නේ අවුරුදු 50කට ආසන්න කාලයක් නව ශ්‍රීලන්තයේ ශ්‍රී ලාංකික සහ අනිකුත් රෝගීන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා දී ඉතාමත්ම හොඳ හැමෝම පිළිගත් සේවයක් ඉෂ්ට කරපු වෛද්‍යවරයෙක් කියලා අපි හැමෝම දන්නවා. අපි කැමති ඔබව ඒ අතීතයට පොඩ්ඩක් ගෙනියන්න.
දැන් මම නව ශ්‍රීලන්තයට එනකොට නව ශ්‍රීලන්තයේ වෛද්‍යවරු බොහොම සුළු ගන්නා හිටියේ විදේශීය වෛද්‍යවරුන්ට අවස්ථාවක් ලබා දෙන්න සිද්ධ වුණා. නව ශ්‍රීලන්තයේ ඒ දවස්වල ඉතින් මාත් ඒ දවස්වල ඒ ප්‍රශ්නවලට පිළිතුරු දීලා තමයි මේ නව ශ්‍රීලන්තයෙන් සම්මුඛ පරීක්ෂණයක් කරන්න මෙහි වෛද්‍යවරේ ලංකාවට ආවිල්ලා 1970 මම එයත් එක්ක සම්බන්ධ වෙලා තමයි ඊට පස්සේ තමයි මේගොල්ලන්ට උමනා වෙලා තුනේ මට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්ද මට මොනවද මේ රටට ඇවිල්ලා වෛද්‍ය විද්‍යා සමයෙන්න පුළුවන්ද කියන එක ඒගොල්ලන්ට දැනගන්න උමනා තිබුණා ඒකින්ද තමයි ඒගොල්ලන් මේ සම්මුඛ ප්‍රතිපරීක්ෂණය මාව arrange කරේ මොකද මේ මහතා ලංකාවට කොන්ෆරන්ස් එකකට ඇවිල්ලා ටැපර්බ්‍රේන් හෝටල් එකේ ඇත් එක්ක ඉන්ටර්විව් එකක් තිබිලා ඊට පස්සේ මට එයා මේ අවස්ථාවක් ලබා දුන්නා නව ශ්‍රීලන්තයට එන්න.
ඉතාමත් සන්තෝෂයි ඒ ගැන. ඒ කාලේ ඒ කියන්නේ සිද්ධ වුණේ ඉන්ටර්විව් එකක් ඉංග්‍රීසියෙන් මේ තමන්ගේ රාජකාරිය කරන්න පුළුවන්ද කියලා බල්ල එක.
එයා වැඩියෙන්ම එයාට ඕනා කරලා තිබුණේ මගේ දැනුම නෙමෙයි මට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්ද කියන එක දැනගන්න. මේ වෛද්‍ය අමාත්‍යාංශයෙන් මට ලිමක් වල තිබුණා මගේ මේ ඇප්ලිකේෂන් එක බාර අරගෙන ඒගොල්ලන් මට වීසා එකක් arrange කරනවා කියලා වෛද්‍ය අමාත්‍යාංශයෙන් මට ටෙලිග්‍රෑම් එකකින් වීසා එක එවලා ඒ දවස්වල හදිසියෙම එවා ගන්න බැරි නිසා ටෙලිග්‍රෑම් වීසා එකකින් තමයි මම මෙහාට ආවේ.
දැන් ඇත්තටම අවුරුදු 50කට කලින් ඒ සිදුවෙච්ච ක්‍රියාදාමයට වඩා බොහෝම වෙනස් ක්‍රියාදාමයක් තමයි අද ඇත්තටම පවතින්නේ. ඉතින් ඇත්තටම ඒ කාලේ අපේ හිටපු ප්‍රොෆෙෂනල්ස්ලා ඩොක්ටර්ස්ලා ඉංජිනියර්ස්ලා කවුන්ටන්ට්ස්ලා මේ ගොඩක් වෙල්කම් කරන්න ඒ පහසුකම් මේ මිනිස්සු අපි බොහොම ආදරයෙන් පිළිගත්තා. නමුත් අද මේ තියෙන ලෝක වාතාවරණය සහ සමග ඇත්තටම බොහෝ අයට ඒ තරම් පහසුවෙන් මේ රටකට එන්න හැකියාවක් අද නැහැ. ඒ කොහොම වුණත් මම හිතන්නේ ඔබතුමා වෛද්‍යංශයට අමතරව සමාජයේ මේ වශයෙන් බොහොම සේවයක් කරලා තියෙනවා. එතකොට අපි එක්සත් ශ්‍රී ලංකා සංගමය එහෙම නැත්නම් මේ ජන්මභූමි ගුවන්විදුලි වැඩසටහනකට එක ඔබ ඉතාමත්ම සමීපෙන් ඒ දේවල් දශක ගණනාවක් කරලා තියෙනවා.
ජන්මභූමි ප්‍රෝග්‍රෑම් එක කියන එක නවසිල්ලන්තේ හුඟක් දෙනකොට රේඩියෝ ප්‍රෝග්‍රෑම් එකකට සහභාගි වෙන්න අවස්ථාව තිබුණ නැහැ. 1985 ඉන්ටර්නල් අෆෙයර්ස් කියන මිනිස්ට්‍රි එකේ පීටර් ග්‍රීන් හෙල්ස් කියලා මහත්තයෙක් රටවල් වලින් ඇවිල්ලා ඉන්න කට්ටියට රේඩියෝ ප්‍රෝග්‍රෑම් එකේ කතා කරන අවස්ථාවක් ලබා දෙන්න එයා සැලැස්සුවා. ඒකට කිව්වේ ඇක්සස් රේඩියෝ ප්‍රෝග්‍රෑම් කියලා. ඒ දවස්වල ඇක්සස් රේඩියෝ ප්‍රෝග්‍රෑම් එකේ රටවල් වල ඉන්න අයට වෙන වෙන රටවල් වල ඉන්න අයට මෙහෙ හුඟක් ඩිස්ඇඩ්වාන්ටේජ් අයට වොයිස් එකක් නැති අයට අවස්ථාවක් ලබා දෙන්න තමයි ඒකෝලන් ලෑස්ති කරලා තිබුණේ. ඉතින් අපිටත් ඒ අවස්ථාව ලැබුණා. පොඩි සුළු ගාණක් ගෙවලා අපිට ඩොලර් 20ක් ගෙවලා පැය භාගයක් විතර වෙලාවක් දුන්නා. හැබැයි ඒ වෙලාව අපිට ලැබුණේ හුඟක් වෙලාවට රාත්‍රියේ 10ට 11ට හුඟක් දෙනෙකුට අහගන්න බැරි වෙලාවට. නමුත් දැන් ලංකාවේ ජනතාව හුඟක් වැඩි, ඒකෝලන් දන්නවා, ගොඩක් අහනවා මේ ප්‍රෝග්‍රෑම් එක කියලා. දැන් අපිට වැඩි ඊසි සහන වෙලාවක් ලබා දීලා තියෙනවා. මම කියන්න කැමති 1990 මම සභාපති ඉන්න වෙලාවේ හුඟක් අනු කමිටි ගඩක් අපි ඇති කෙරුවා. අයේ එක අනු කමිටි එකක් තමයි මේ රේඩියෝ ප්‍රෝග්‍රෑම් එක කරන්නේ. මම ඒ අනු කමිටියට බාර දුන්න උපාලි ජයක්‍රම කියලා මහතෙකුට ඒ අනු කමිටිය බාර දුන්න මගේ සභාපතිතර වැඩ කරන කාලේ. ඒ මහතා දැන් අපේ අතර ජීවිතින් අතර නැහැ. නමුත් ඒ මහතා ඒ ප්‍රෝග්‍රෑම් එක අවුරුදු 10ක්ම තනිවම බොහොම වෙහෙස දාලා මේ ප්‍රෝග්‍රෑම් එක දියුණු කෙරුවා. ඉතින් දැනුත් මම දන්න ඔබතුමාලා බොහොම වෙහෙස වෙලා මේ කරන ප්‍රෝග්‍රෑම් එකක්. ඒකට මුල ඒක අවුරුදු 1985 වෙච්ච පළමෙනි කාර්යයේ හුඟක් ප්‍රෝග්‍රෑම්ස් අය සහභාගි වුණා. නමුත් දැන් හුඟක් දුරට ඊට වැඩිය හුඟක් දුරින් දියුණුයි මම දන්නවා. ඉතින් අපි බොහොම සන්තෝෂයි ඒ ගැන.
ඇත්තටම හරිම සන්තෝෂයි දැනගන්නේ අතීතය ගැන. ඒ උපාලි ජයවික්‍රම මහත්මයා තමයි ඒ කියන්නේ පටන් ගත්තේ කියලා මමත් ඇත්තටම දැනගෙන හිටියේ නෑ මේ වෙනකම්ම. ඉතින් ඒ පටන් ගත්ත දේ මේ තා කාලයක් කරගෙන ආපුවෙක් ගැනත් අද හරිම සන්තෝෂයි. ඒ මූල ආරම්භය හොඳ නිසා තමයි ඇත්තෙන්ම මෙහෙම මේකේ පැවැත්මක් තියෙන්නේ.
මම මට තව ගොඩාක් කාරණා කියන්න පුළුවන් මේ රේඩියෝ ප්‍රෝග්‍රෑම් පටන් ගත්ත විදිය, කොමියුනිටි ටෙලිවිෂන් ප්‍රෝග්‍රෑම් පටන් ගත්ත විදිය. මොකද මම මේ 1985 ඉඳලා මේකට එක්සත් ශ්‍රී ලංකා සංගමයට සහභාගි වෙන නිසා ඒ දවස්වල එත්නික් කවුන්සිල් කියලා එකක් තිබුණා ඔක්ලන්ඩ් වල. මම ඒකේ අවුරුදු 10ක්ම ශ්‍රී ලංකා සංගමයේ වෙනුවෙන් සහභාගි වුණා. ඒ අපි හුඟක් ටීවී ප්‍රෝග්‍රෑම්ස්, රේඩියෝ ප්‍රෝග්‍රෑම්ස් ඒ වෙලාවේ කෙරුවා. ඉතින් අපි ඒ ගැන හුඟක් සන්තෝෂයි මේ දැනටමත් ඒක කෙරිගෙන යන නිසා. මම ආඩම්බරෙන් කියන්න පුළුවන් 1990 මම සභාපති ඉන්න වෙලාවේ සාමාජිකයන් එක්සත් ශ්‍රී ලංකා සංගමයේ සාමාජිකයන් 450ක් හිටියා මුදල් ගෙවන. ඉතින් ඒගොල්ලන් හුඟක් සහභාගි වුණා. මට හරි ඇත්තට හුඟක් සන්තෝෂයි. මොකද අපි ඒ පටන් ගත්තේ එක තාමත් ඒ විදිහටම කෙරිගෙන යන්නේ.
ගිය අවුරුද්දයි මේ අවුරුද්දයි ගත්තම බොහොම වෙනස්. ගිය අවුරුද්දේ තාමත්ම කාර්ය බහුලව ගත කරපු ජීවිතයක්. දැන් මේ අවුරුද්ද ගත්තම ඊට හාත්පසින්ම වෙනස් ජීවිතයක්. එතකොට මේක වෙනස ඔබ කොහොමද දකින්නේ?
මොනවද අලුතින් අත්දැකීම්?
මම කියන්න කැමති මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි අපිට මේ දවස්වල මේ කෝවිඩ් වසංගතය. කෝවිඩ් වසංගතය නිසා වෙදකම් කරන විදිහවල්, ලෙඩ්ඩු බලන විදිහවල්, ලෙඩ්ඩු වෛද්‍යවරුන්ට කතා කරන විදිහවල්, Zoom වලින්, ටෙලිෆෝන් වලින් සම්පූර්ණ වෙනස් විදිහකට තමයි වෙදකම් කිරීම පටන් ගත්තේ මේ වසංගතය නිසා. ලෙඩ්ඩුන්ටත් වෛද්‍යවරුන්ටත් අමාරු කාලයක්. නමුත් මම බුදුමාට කියන්න කැමති මේ වසංගතය නිසා හුඟක් දෙනෙක් ගත යුතු පියවරවල් ඒ කියන්නේ කොල්ලන්ගේ අතෙන් ලත් කරගන්න ඕන, මාස්ක් අඳින්න ඕන, ලෙඩ දුක් තියෙනවා නම් රැට් ටෙස්ට් කරන්න ඕන, නැත්නම් වෛද්‍යවරයෙක් එක්ක කතා කරලා අමාරු වුණොත් ස්පිරිතාල වලට යන්න ඕන. වසංගතය නිසා හුඟක් වෙනස් විදිහකට තමයි අපි වැඩ කෙරුවේ පහුගිය අවුරුදු දෙක තුනේ. ඉතින් මම මෙයා මේ වෙලාවේ මට කියන්න ඕන මගේ බිරිඳත් මේ ක්‍රිෂාන්ති බොහොම සපෝට් එකක් දුන්නා මට කාලේ වැයකරන්න බෙඩ්රූම්ට මට සහ හුඟක් අවස්ථාව ලැබුණේ එයාගේ සහයෝගය නිසා. ළමයි බලාගන්න, ගෙදර වැයකරන්න, සර්ජරි එකේ වැඩකරන්න බොහොම සහයෝගයක් ලැබුණා. ඒ නිසා මට ලෙඩ්ඩුන්ට කාලේ යොමු කරන්න හුඟක් ඔළුවේ කරදර නැතුව මට අවස්ථාව ලැබුණා.
හොඳයි, ඒක ඉතාමත්ම වැදගත් උපදෙසක් හම්බුනේ. ඇත්තටම මේ තියෙන ඌර්දුරත් එක්ක අපි කොහොමද ජීවත් විය යුත්තේ, අපි අපිව ආරක්ෂා කරගත යුත්තේ කොහොමද කියන එක මං හිතන්නේ හොඳ අදහසක් තමයි ඔබතුමා ඉදිරිපත් කළේ. අපි වෛද්‍ය ශාස්ත්‍රයෙන් පැත්තකට ගියොත් අවසන් වශයෙන් මෙහෙට එන තරුණ පිරිසට ඔබගේ තියෙන අත්දැකීම් තුලින් දෙන්න පුළුවන් උපදෙස අවවාදය මොකක්ද?
මම කිය යුතු මේ සම්බන්ධයෙන් පිටරටින් පිරිසක් මේ නවසීලන්තයට එනකොට ලංකාවෙන් වෙන රටකට යනවා නම් හුඟක් වෙලාවට තමුන්ගේ උපත් රටේ තියෙන ලෙඩ මේ එන රටේ නැහැ. එන රටට ආපුවම ඒ රටේ තියෙන ලෙඩ මේ අලුත් පිරිසට අනිවාර්යයෙන්ම වැහැදෙනවා. මොකද හුඟක් වෙලාවට කන්නේ බොන්නේ වෙනස්, තෑම දේශගුණය වෙනස්, සම්පූර්ණ වෙනස් පිළිවෙලකට තමයි මේ හෙල්ත් එක බලාගන්න ඕනේ. ඉතින් මම කියන්නේ ආපම වැඩිය බොහොම රස කෑමාරේ මේ තියෙනවා ඔක්කොම සීනි, අයිස්ක්‍රීම්, චීස් බර ඔක්කොම කන් තාල බිල අසනිප වෙන්නේ නැතුව ටිකක් අඩු කරලා බර කන්ට්‍රෝල් කරගෙන මේ රටේ තියෙන ලෙඩ හදා ගන්න එතු ස්ට්‍රේසන් ඉන්න කියලා මට තියෙන අවවාදේ.
ඔය ඒක ඉතාමත් වැදගත් අවවාදය. ඇත්තටම කිරෝණන් මේ ලංකාවේ ඉඳලාම මේ රටේ තියෙන දේවල් දැක්කලා ඒවා අසාමාන්‍ය විදියට භාවිතා කරන්න නැතුව තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන හිතලා ලෙඩ ගැන අවබෝධයෙන් ජීවත් වෙන්න පටන් ගන්නයි කියලා තමයි කියන්නේ නේද?
මම දන්නා හුඟක් දෙනෙක් මේක කරන්න නැතුව හුඟක් දෙනෙක් අමාරු වෙලා ඉන්න අවස්ථාවල් මම කීප සැරයක්ම දැකලා තියෙනවා.
ඒ අවවාදේ ඉතාමත් වැදගත්. මොකද සෞඛ්‍ය තමයි පළවෙනියටම තියෙන්න ඕනේ ජීවිතේ ගතම හෙල්ත් ෆස්ට් කියලා කියනවනේ නේද?
ඔව් ඒක.
ඉතින් ඒ අදහසත් සමගම මම හිතන්නේ අද අපිත් සමග ජන්ම භූමියට සම්බන්ධ වෙලා ඔබගේ තියෙන කාලය අප සමග බෙදාගෙන ඉතාමත්ම වැදගත් තොරතුරු රසක් නව ශ්‍රී ලංකේ ජීවත් වෙන ශ්‍රී ලාංකිකයන්ට කියලා දීපු ඔබතුමාට අපි බොහොම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපි හැමෝම දන්නවා දැන් ඔබගේ ප්‍රිය බිරිඳත් සමග විශ්‍රාම දිවිය ගත කරන්නේ. ඉතින් අපි ඔබට නිරෝගිමත් සුවදායක දිවියක් ගත කරන අපි ප්‍රාර්ථනා කරනවා. ඒ සමගම මේ ජන්ම භූමියේ වැඩසටහන් වගේ දේවල් ආරම්භ කරලා මේ රටට කරපු සේවය අපි ඉතාමත්ම අගය කරනවා. ඉතින් අපි ඔබට මේ සමුදෙන්නයි මේ සූදානම.
ඔබේ වටිනා කාලය අපි වෙනුවෙන් කැප කරලා මේ සම්බන්ධ වීම ගැන ස්තුතිවන්ත වෙනවා.
ඔබට ඒ වගේම මම ඕගලන්ට ස්තුතිවන්ත වෙන්න වෙනවා මට මේ වගේ අවස්ථාවක් ලබා දුන්නට. මට දෙනකොට මම ඇරපු පණිවිඩ හම්බ වෙලා නැති අය ඇති. ඒ අයටත් මේ ජම භූමි ප්‍රෝග්‍රෑම් එකෙන් කතා කරන්න මට අවස්ථාව ලබා දුන්නට ඔබ දෙපළටත් බොහොම ස්තුතියි.
ආයුබෝවන්.
අපේ ජන්මභූමියේ ගුවන්විදුලි වැඩසටහනට සහභාගී වෙන්නේ නව ශ්‍රීලන්තයේ වෛද්‍ය ශාස්ත්‍රයේ පමණක් නෙවෙයි සමාජමය වශයෙන් ආගමික වශයෙන් බොහොම සේවයක් ඉෂ්ට කරපු වෛද්‍යවරයෙක්. ඔහු ඔබ කවුරුත් හොඳින් දන්නා ડોક્ટર අශෝක ඩයස්. අපි එක්සත් ශ්‍රී ලංකා සංගමේ ජන්මභූමි ගුවන්විදුලි වැඩසටහන වෙනුවෙන් ඔබ ඉතාමත්ම ගෞරවයෙන් ආදරයෙන් ආයුබෝවන් කියා පිළිගන්නවා. ආයුබෝවන්.
ආයුබෝවන්.
ඉතින් අපිට මුලින්ම කියන්න පුළුවන්ද ඔබ ශ්‍රී ලංකාවේ සිට නව ශ්‍රීලන්තයට ආවේ කවදාද? ඒ සංක්‍රාන්ති සිද්ධ වුණේ මොන විදියටද කියලා?
මම නව ශ්‍රීලන්තයට මුලින්ම පැමිණියේ 1997 ජනවාරි මාසෙදී. කෙලින්ම ලංකාවේ ඉඳලා තමයි ආවේ, වෙන රටකත් මං ජීවත් වෙලා නැහැ. පළමුවෙන්ම පිටරටට ජීවත් වෙන්න ආවේ නව ශ්‍රීලන්තේ. එදා ඉඳන් ඉතින් මෙහි ඉතින් අපි ඉන්නවා අවුරුදු 25ක් විතර කාලයක් තිස්සේ.
අවුරුදු 25ක් කාලයක් තිස්සේ කියලා කියන එක ඇත්තටම බොහොම දීර්ඝ කාලයක්. අපි හොඳින් දන්නවා ඔටාහෝ හෙල්ත් සෙන්ටර්. ඒක ડોક્ટર අශෝක ඩයස් මේක ආපු කාලිනම පවත්වාගෙන ආපු එකක්ද? එහෙම නැත්නම් ඊට පසු කාලිනව පටන් ගත්ත එකක්ද?
නෑ, අපි මම ඇවිල්ලා මුලදීම අපිට මෙහෙ ඇවිල්ලා බොහොම කරදර සිද්ධ වුණා. මේ ඒ විභාගයක් කරන්න වුණා. ඒක කළා, ඒක සමත් වුණාට පස්සේ තමයි අපිට මේ රැකියාවල් හම්බුනේ. මම මුලදීම රැකියාව කරේ ඕක්ලන්ඩ් හොස්පිටල් එකේ. ඕක්ලන්ඩ් හොස්පිටල් එකේ නෝච හොස්පිටල් එකේ මාස කිහිපයක් වැඩ කරා. ඊට පස්සේ තමයි මම වැඩ කරන්න ගියේ තිරුණා සිටි එකේ පීපල් සෙන්ටර් කියලා. ඒක තමයි පළමුවෙන්ම පෞද්ගලික වෛද්‍ය වෘත්තිය පටන් ගත්තේ. එතනින් දෙදී ඔටාහෝ හෙල්ත් සෙන්ටර් එකේ තියෙන මෞරි ට්‍රස්ට් එකකට අයිති වෙලා එතන වේකන්සි එකක් ඇති වුණා. ඒක ඇත්තටම ඒ වේකන්සි එක මට ඉස්සෙල්ල එතන වැඩ කරේ ડોક્ટર අපේ උස්රායක හිටපු පර්ණ සභාපති මෙතන උපාලි මනකුල සූර්ය මහත්තයා තමයි එතන හිටියේ. ඒ මහත්මයාගේ අභාවයෙන් පස්සේ තමයි මට එතන ඒ වේකන්සි එක ලැබුණේ.
හොඳයි. ඉතින් ඒ පටන් ගත්ත දවසේ ඉඳලා අද වෙනතුරු ඔබ එතන සේවය කරනවා. ඉතින් අපිට තව කියන්න කරුණක් තමයි ශ්‍රී ලංකා රාමයේ බොහොම කිට්ටුවෙන් තියෙන්නේ ඇත්තට. ඉතින් ඔබට ඔබ ශ්‍රී ලංකා රාමයේත් එක්ක බොහොම කිට්ටුවෙන් සහයෝගයෙන් වැඩ කරනවා කියන එක අපි දන්න කරුණා.
ඔව්, මම මීට මයිතනේ 2005 විතර ඉඳන් ශ්‍රී ලංකා රාමයට අනුයුක්ත වෙලා ඒකේ වැඩ කටයුතු වලට උදව් කරා. මම ඒකේ ෆන්ඩ් රේසින් තමයි බොහෝ වශයෙන් කරේ. මම මේ ෆන්ඩ් රේසින් කමිටි එකේ මම තමයි ඒක කරේ මුළු වශයෙන් මුලදීම. ඊට පස්සේ අවුරුදු 7-8ක් පමණ මම ට්‍රස්ට් එකේ හිටියා. ඊට පස්සේ ඉතින් අසුනාව වෙනත් අයටත් දැන් දෙන්න ඕනේ අපි කාටවත් එතන වැඩ කරන්නේ. ඉතින් අපි අපේ කාල සීමාව වැඩ කළා. ඉතින් අපි ඉවත් වුණා.
බොහොම හොඳයි. ඇත්තටම අපි වයසට යනකොට විශේෂයෙන් මාවත් ඇතුළු අපි හැම දිනෙකම ඒ කියන්නේ තරුණයන්ට මේ අවස්ථාව දීලා ඔවුන්ට මේ කටයුතු කර දීම බොහොම හොඳ ගතිගුණයක් ලක්ෂණයක්. ඉතින් දැන් අපිට මං හිතන්නේ දැනට කීප මාස කීපයකට කලින් දැනගන්නත් ලැබුණා ඔබට ඉතාමත්ම ගෞරවණීය ක්වීන්ස් සර්විස් මෙඩල් එක ප්‍රදානය කරා කියලා නවසීලන්තයේදී. ඉතින් ඒක අපිට ශ්‍රී ලාංකිකයන් විදිහට බොහොම ආඩම්බර විය යුතු කරුණක්. ඔබට මේ ගැන යමක් අපිට සඳහන් කරන්න තියෙනවද?
ඇත්තටම ඒක මමත් ඒක ලැබුණාම මමත් හරි සතුටුනා. මමත් ඇත්තටම මම කරපු සේවයන් වලට ලැබිච්ච අනුග්‍රහයක් වගේ මට ඒක දැනුනේ. ඉතින් මට ඒක ලැබුණාට පස්සේ මට තව හිතුණා මේ තව තවත් මං සේවය කරන්න ඕන කියන එකෙන් මං තව තවත් ධෛර්ය වුණා ඒක මට ලැබුණාට පස්සේ.
ඒක බොහොම හොඳ දෙයක්. ඇත්තටම මේ හැම දෙයක්ම සිදු කරන්න නම් ඇත්තටම ඔබට ඉතාමත්ම සමීපයෙන් අපි කියලා අහන තියෙන දෙයක් තමයි සෑම සාර්ථක මිනිසෙකුගේ පිටිපසේම හොඳ භාර්යාවක් ඉන්නවා කියලා. ඒත් ඔබගේ භාර්යාවගෙන් ඔබට මොන වගේ සහයෝගයක්ද මේ දේවල් ලැබුණේ?
හැම කටයුත්තකින් ඉතින් විශේෂයෙන්ම පන්සලේ වැඩ කටයුතු ඒ වයින් වඩාත්ම මට උපකාර වෙනවා. නාලිගේ ගැන ගොඩක්ම සහයෝගය ලැබෙනවා. ඒ කියන්නේ මාසිකට වතාවක් මම ඕගනයිස් කරන මේ භාවනා වැඩසටහන සම්බන්ධව ගොඩක් කරුණු කරනවා. ඒවා කියලා දෙනවා, ඒවා කරලා දෙනවා ඒ සම්බන්ධව. ඒක දැන් මම අවුරුදු 10ක් පමණ තිස්සේ ඉඳන් සංවිධානය කරන වැඩසටහන. ඒකෙන් මම හිතනවා ගොඩක් අයට ලොකු සේවයක් වෙනවායි කියලා.
අනිවාර්යෙන් මේක සේවයක් වෙනවා ගොඩ දෙනෙක්ට. නමුත් දැන් අපි ඔබගේ පෞද්ගලික කතාබහෙන් තව වෙන අතකට දිශානතියකට යොමු වුණොතින් ඔබට ඔබගේ සේවා කාලය තුළ මං හිතන්නේ විශාල ශ්‍රී ලාංකික පිරිසක් විශේෂයෙන් තරුණ පවුල් නව ශ්‍රීලන්තයට එන අය හමු වෙලා තියෙනවා. ඒතර මේ අය විවිධාකාර ප්‍රශ්න වලට මුහුණ දෙනවා කියලා එක අපිට අනුමාන කරන්න පුළුවන්. ඉතින් ඔබ මේ නව ශ්‍රීලන්තයේට එන තරුණ පිරිස් වලට විශේෂයෙන් ශ්‍රී ලංකාවෙන් නව ශ්‍රීලන්තයේ පමණක් නෙවෙන ඕනම රටකට යන තරුණ අයට ඔවුන්ට යම් කිසි උපදෙසක් දෙන්න පුළුවන්ද?
පෞගේ දවස්වල අපි නොහිතූ විදියට අර හැදුණු කොවිඩ් වසංගතයේදී බොහෝ දෙමව්පියන් මෙහි අසරණ තත්ත්වයකට පත් වුණා. ඔවුන් මෙහාට හිටිය තමන්ගේ දරුවන් බලන්න, ඒ දරුවන් සමග ජීවත් වෙන්න පොඩි කාලයකට විසිටින් වලට ආපු දෙමව්පියන් මෙහි හිර වුණා සෑහෙන කාලයක්. ඔවුන්ට එහෙන් ගේන බෙහෙත් ගන්න බැරි වුණා. ඒ වගේ නොයෙකුත් දේවල් සිද්ධ වුණා. බෙහෙත් නැතුව ඉතින් ඒ වෙලාවේදී මං ඒ ළමයින්ට ගොඩක් උදව් කරා ඒ බෙහෙත් ලබා ගැනීම සඳහා මේ රටින්. ඊට පස්සේ දැන් ඒ දෙමව්පියන් ආපහු උත්තම රටවල් වලට ගිහිලා තියෙන ලංකාවට ගිහිලා තියෙනවා. ඒ අර අසරණ කාලේදී මං ඒ ළමයින්ට කිව්වා මට අපේ ක්‍රිකට් රෙජිස්ටර් වෙන්න ඕන, රෙජිස්ටර් නොවීමට එහෙම බෙහෙත් ලියන්න බෑ. එහෙම කළා මං ඒගොල්ලන්ට බෙහෙත් උඩු ලබා දුන්නා ඒ වදිකටම අරගන්න කියලා. ඒ වගේ දේවල් වලින් මම ගොඩක් ඇල්ට කිව්වා. ඒ බොහොම අය එන්නේ ඉන්ෂුරන්ස් නැතුව. ඉතින් ඉන්ෂුරන්ස් නැතුව ආවම මේ ගොඩක් කරදර සිද්ධ වෙනවා. ඉතින් මට මේ අයට කියන්න තියෙන තේ ලොකුම දෙයක් තමයි තමන්ගේ වයස්ගත දෙමව්පියන් මෙහාට රැගෙන එනවා නම් එන්න කියනවා නම් එහෙන් ට්‍රැවල් ඉන්ෂුරන්ස් එකක් අරගෙන එන්න කියලා. යම් කිසි විදියකින් හදිස්සියකින් හොස්පිටල් ඇතුල් කරන්න අවස්ථාවක් වුණොත් ලොකු කරදර වලට මුහුණ පාන්න සිද්ධ වෙනවා නැත්තම්.
ඔව්, ඒක ඉතාමත්ම හොඳ උපදේශයක්. ඇත්තටම යම් කිසි කෙනෙක් ලංකාවේ ඉඳන් එනවා නම් විශේෂයෙන් දෙමව්පියන් ඔවුන්ට ඉන්ෂුරන්ස් එකක් අරගෙන එහෙම හැම අතින්ම හොඳ දෙයක් කියලා තමයි මටත් හැඟෙන්නේ ඇත්තටම. හොඳයි, බොහොම ස්තුතියි ඒ සියලුම කරුණු කාරණාවලට ඩොක්ටර් අශෝක ඩයස්. අවසාන වශයෙන් අපිට දැනගන්න පුළුවන් ඇත්තටම මේ කොවිඩ් උවදුර ලෝ පුරා මේක හරිම වසංගතයක් බවට පත් වෙලා නව ශ්‍රී ලංකේටත් ඒ වසංගතයේම ඒ ආකාරයෙන්ම පවතිනවා. නමුත් අපිට පහුගිය මාස දෙක ඇතුළත ඇහෙන කරුණු අනුව අපිට ගොඩක් ඇහෙන්නේ මේ කොවිඩ් වසංගතයට වැඩිය මේ ඉන්ෆ්ලුවෙන්සා එක, එහෙම නැත්නම් වින්ටර් ෆ්ලූ එකෙන් ලෙඩ වෙච්ච අයට ගොඩක් අය කියනවා මේක ඊට වඩා හරි අමාරුයි කියලා කොවිඩ් එකට වැඩිය. එතකොට සමහරව ඇත්තටම කොවිඩ් එක ගැන විතරක් හිතලා මේ ඉන්ෆ්ලුවෙන්ස එක මගහැරලා තියෙනවා, ෆ්ලූ ඉන්ජෙක්ෂන් එක ගන්න එක මගහැරලා තියෙනවා. ඔබට මේ සම්බන්ධයෙන් කියන්න තියෙන මොකක්ද?
ඒ කතාව සම්පූර්ණ ඇත්ත. මේ ෆ්ලූ එක අපි හැම වසරකදීම නව ශ්‍රීලන්ත වාසීන් 500ක් පමණ මැරෙනවා ෆ්ලූ එක නිසා. ඉතින් ඒක නිසා හැම අවුරුද්දෙම ෆ්ලූ වැක්සින් එක දෙන්න පටන් ගන්නවා අප්‍රේල් මාසයේ මුල් සතියේ පමණ ඉඳගෙන. ඉතින් ඒ කාලෙදී ඒක ගත්තනම් අද වෙනකොට හොඳට එකට ඉමුනිටි එක එනවා. ඉමුනිටි කියලා තමන්ට ඒක නොහැදෙන්න උගක් චාන්ස් එක තියෙනවා. ඉතින් අර කොවිඩ් එකේ එච්චරම මේ ඔමික්‍රෝන් එක එච්චරම මිනිස්සුන්ට අසනීප අමාරුනේ නැහැ. ඒක උනාවට ඌරගැස් ගුර අමාරු තිබුණාට සමහරුන්ට කිසිම අසනීපයක් නැතුවත් ඒක වෙලා තියෙනවා. නමුත් ෆ්ලූ එක ඊට වඩා බොහොම අමාරුයි. ඒක නම් ගරදි නල්නවා ගොඩාක් අමාරුයි. ඒකට ගොඩාක් උණ ගන්නවා. ඉතින් මම කියනවා හැම අවුරුද්දෙම කාටත් පුළුවන් නම් එම වැක්සින් එක අරගන්න අප්‍රේල් මාසේ මුලදී දෙන්න පටන් ගන්නකොටම ඒක අරගන්න කියලා. දැන් උනත් පරක්කු නැහැ. දැන් උනත් ෆ්ලූ වැක්සින් එක අරගන්න පුළුවන්. ඒක එක එක අයට සමහර රෝග තියෙන අයට නොමිලේ දෙනවා. වයස්ගත අයට නම් කොහොමත් නොමිලේ දෙනවා. ඉතින් අනිත් අයට සුළු ගානක් එකට අය කරනවා. ෆාමසිවලිනුත් දෙනවා. ෆාමසිවලින් නැත්තම් තමන්ගේ ජීපී වගේ හෝ එහෙම දැනගන්න ලබා ගන්න පුළුවන්. ඉතින් හැම ඉදරේ වටිනා එක අරගන්නේ කවුරුත් කියලා.
අපි දන්නවා ගොඩක් ශ්‍රී ලාංකිකයන් අපේ ජන්මභූමි ගුවන්විදුලි වැඩසටහන අහනවා හැමදාම බදා 8:15ට ප්ලැනට් FM 104.6 ඔස්සේ. ඉතින් ඔබත් මේ වෙන විට මේ කතන්දරය අහගෙන ඉන්නවා නම් මේ සාකච්ඡාව අහගෙන ඉන්නවා නම් ඔබ තවමත් වින්ටර් ෆ්ලූ වැක්සිනේෂන් එක අරන් නැත්නම් ප්‍රමාද වෙන්න එපා. හෙට උනත් කමන්නේ ළඟම තියෙන වෛද්‍ය ස්ථානයකට යන්න, ෆාමසි එකට යන්න, එය ගන්න. මොකද එහෙම කරොත් ඔබටත් පුළුවන් මේ අනතුරෙන් ගැලවිලා සෞඛ්‍ය සම්පන්නව ජීවත් වෙන්න. හොඳයි, අද දවසේ අපිත් එක්ක සම්බන්ධුනේ ඔටාවෝ හෙල්ත් සෙන්ටර් එකේ ඩොක්ටර් අශෝක ඩයස්. ඔබගේ වටිනා කාලය අප වෙත දීම ගැන අපි ඉතාමත්ම සන්තෝෂ වෙනවා. ඉතින් අපි නැවතත් මෙවැනිම සාකච්ඡාවකින් හමු වෙන බලාපොරොත්තු වෙමින් අපි අද ඔබගෙන් සමු ගන්නවා ඕක්ලන්ඩ් නගරයේ සිට. ඔබට ආයුබෝවන්
ක්‍රිෂාන්. සිවුරක් හිස තබාගෙන දොත් මොදුන්දී සාදු කියාගෙන පොදු බැති ගී ගයමින් අපිත් අද පෙරහැරේ යනවා. ලිට හොර නැතිමින් කාගෙත් පාදය තාලෙට තැබෙනවා. සුදු වතින් සරසී අපිත් අද පෙරහැරේ යනවා. Oh,
පත්ති පිරිලා කදිමයි කුඩි වැල් එල දෙනවා බෝල බෝල ගිනි පාර දිගේදී කැරකි කැරකි අනවා
සමගයි අද අපි සම්බන්ධ වන්නේ. අපි ඔබව ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා මේ වැඩසටහනට. අද අපි ස්වාමීන් වහන්සේගෙන් දැනගන්න කැමති මේ වස්පින්කම සම්බන්ධයෙන් කරුණු අපිට පැහැදිලි කරලා දෙන්න පුළුවන් ස්වාමීන්
වහන්සේ. රසික මහත්මිය, මේ සියලු දෙනාටම තෙරුවන් සරණයි. මේ වස් කාලේ එළඹෙන අවස්ථාව, වස් කාලේ කියන්නේ කුමක්ද කියන එක අපි පැහැදිලි කරගමු. එන ඇසලපුර පසළොස්වක් පොහෝ දවසේ ලෝපුරා සිටින තේරවාදී සම්ප්‍රදායට අනුව සකස් වුණ සහ ඒ ගුණදම් පුරණ සිල්පුරණ භික්ෂුන් වහන්සේලා සෑම භික්ෂුන් වහන්සේ නමක්ම වස් කාලය නිමිති කරගෙන ඒ වස් වැසීම සිද්ධ කරනු ලබනවා. ඇසලපුර පසළොස්වක් පොහොය දවසෙන් විනය කර්මය සිද්ධ කරනවා භික්ෂුන් වහන්සේලා පොහොයකට එකතු වෙලා. ඒ විනය කර්මය සිද්ධ කරනවා කියලා කියන්නේ සිල් පිරිසුදු කරගන්න කාර්යය. එහෙම ඒ විනය කර්මය සිද්ධ කරවර වෙලා අපි වෙසක් පොහොය දවසේට පසුද්දා අවපාරවියෙන් සිල් සමාදන් වී වස් සීලය සමාදන් වෙනවා. බුදු මැදිරට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ වන්දනා කරලා බුද්ධ වන්දනාව සිද්ධ කළා පසුව අපි ඒ කර්ම වාක්‍යයක් අපිට තියෙනවා. ඒ කර්ම වාක්‍ය අපි කියලා එතනදී ඒ වස්සීලේ සමාදන් වෙනවා. ඉතින් වස්සීලේ සමාදන් වෙලා මාස 3ක් වැඩ හිටිනවා විහාරස්ථානය තුල. ඉතින් ඒකේ ලොකු කාරණා කීපයක් පැහැදිලි කරන්න තියෙනවා. ඉතින් නමුත් අවස්ථාව නොවන නිසා ඉතින් මේක කෙටියෙන් අපි පැහැදිලි කරමු. මේ වස් කාලේ ආරම්භ වුණ අවස්ථාව ලෝපුරා ඉන්න බෞද්ධ ගොඩාක් අය දැනුවත් වෙලා සිටින්නේ. බුදුරජාණන් වහන්සේගේ කාලේ උන්වහන්සේ ලෝකෙ පහළ වෙනකොට ඉන්දියානු සමාජය හැබවින්ම දෘෂ්ටිගත වීමකට පත් වෙලා තිබුණේ. දෙසටක් මිත්‍යා දෘෂ්ටීන් අදහස් තිබුණු සමාජයකයි බුදුරජාණන් වහන්සේ ලෝව පහළ වුණේ. ඒ දෙසටක් මිත්‍යා දෘෂ්ටීන් මත තිබුණු පහළ වුණ ඒ සමාජේ බුදුරජාණන් වහන්සේට විශාල පරිශ්‍රමයක් යොදන්න වුණා. උන්වහන්සේගේ මේ නිර්මල වූ දහම මිනිසුන්ගේ සිත චන්තානයට ඇතුළත් කිරීම සඳහා. ඉතින් එහෙම බුදුරජාන් වහන්සේගේ ඒ ධර්ම ප්‍රචාරය කටයුතු සිදු කරන උන්වහන්සේගේ ශ්‍රාවකය භික්ෂුන් වහන්සේලා එක කාලෙක ඒ දෘෂ්ටිගත වෙලා හේතුපු පිරිසක් තමයි නිගණ්ඨ කියලා කියන්නේ. ඉතින් නිගණ්ඨ අය පරම අවිහිංසාවාදී පිරිසක්. ඉතින් ඒ ජෛනයන්ගේ එහෙම නැත්තම් නිගණ්ඨයන්ගේ තිබුණු ආකල්පානුව අපේ භික්ෂුන් වහන්සේලා වැසි කාලයට පාද පරිචාරිකාවේ වැඩම කරනවා. එහෙම නැත්නම් ඒ පින්ඳ පාතේ වැඩම කරනවා. ඒ වගේම ධර්ම ප්‍රචාර කරන්න ගම්නියන් ගම්සිසාරා වැඩම කරනවා. ওই අවස්ථාවේදී මේ ජෛනයන් චෝදනා කරන්න පටන් ගත්ත මේ මහ වර්ෂා කාලය උනත් සතා සිව්පාව පවා කූඩුගත වෙලා ඒ කාලය තුලට අවශ්‍ය කරන ආහාර පවා සපයාගෙන සත්තුම් පවා කටයුතු කරන අවස්ථාවේ මේ ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවකයෝ මේ විදිහට වර්ෂා කාලේ සතු මරමින් විශාල පව් සිද්ධ කරගනිමින් කටයුතු කරනවා කියන මේ කාරණය මිනිසුන් අතරට ගියාට පස්සේ රජතුමාට බිම්බිසාර රජතුමාට මේක ආරංචි වෙලා රජතුමා බුදුරජාණන් වහන්සේට මේක පැහැදිලි කරලා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේට මේ වස්ති මාව තුල වස්වසන්ඩ අනුදැන වදාරන්නට යෙදුණා. අන්න ඒ අනුදැන වදාරත් පස්සේ භික්ෂුන් වහන්සේලා මේ වස්සීලය සමාදන් වෙලා මේ විදියට මේ වාස් කාලේ කියලා කියන්නේ වර්ෂා කාලේ, වර්ෂා කාලේ හමාර වෙනකන් මේ වස්තු මාසය තමන්ගේ ධර්මානුධර්ම ප්‍රතිපත්ති ගරුකව බණ භාවනා යෙදවීම, ධර්මය ප්‍රගුණ කරමින්, එවාගේම මනස දියුණු කරමින් කටයුතු කරන්නේ කියන මේ කාරණය බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට අනුදැන වදාරන්න වුණා. දැන් භික්ෂුන් වහන්සේලාට ඒ මාස තුනක් වාස්වසලා ඉඳලා පසුව රජතුමා බුදුබුද්ධ ප්‍රමුඛ මහසංඝ රුවනට රහතන් වහන්සේලාට ඒ චීවර පූජාව සිද්ධ කරා කියන කාරණය අපි කෙටියෙන් මේ විදිහට අපි දැනුවත් වෙමු. ඉතින් ඔය අවස්ථාවන් වලදී වර්තමාන වෙනකොට මේ කාරණය ගිහි පාර්ශ්වයත් පැවිදි පාර්ශ්වයත් අතර අන්‍යෝන්‍ය සම්බන්ධතා ගොඩනගෙන කාලයක් බවට මේ වස්තු මාසය ලෝපුරා ඉන්න බෞද්ධ ජනතාව සිදු කරනු ලබනවා. ඉතින් භික්ෂුන් වහන්සේලා ගිහි ජනතාවත් පන්සලයි ගිහි ජනතාවත් අතර අන්‍යෝන්‍ය පුදුමාකාර විදිහට සම්බන්ධතාවයක් ගොඩනගෙනවා. එතනදී පාර්ශ්වයේම අර්ථයෙන් ධර්මයෙන් ධර්ම දේශනා පවත්වනවා භික්ෂුන් වහන්සේලා. ඒ පාර්ශ්වයේ තමන් පින් සිද්ධ කර ගැනීම සඳහා සිව්පසයෙන් උපස්ථාන කරමින් ඒ කටයුතු සිද්ධ කරනු ලබනවා. ඒ වගේ විදිහට තමයි අපි වස් කාලය ආරම්භ වුණේ සහ ඒ පවත්වාගෙන යන ආකාරයයි අපි පැහැදිලි කරන්නට වුණේ.
හොඳයි ආමඳුනේ, දැන් ඔබ වහන්සේට ඔබේ කාලය අපි ඉතාමත්ම අගය කරනවා. අපත් සමග සම්බන්ධ වෙලා මේ වස් පින්කම කටන පින්කම ගැන බොහෝ වැදගත් කරුණු අපිට හැමෝටම දැනගන්න සැලැස්ම ගැන
එනම් තෙරුවන් සරණයි මම.
තෙරුවන් සරණයි.
I'm not afraid.
දැනුවම අපගේ මාතෘභූමියේ උණුසුම් පහසින් සැතපුම් දහස් ගණනක් දුරින් සිටියත් අප නිරතුරුවම සෑම බදාදාවකම ඒ ගිනිහුරු උණුසුමේ විඳක් හෝ ලබා දෙන්නට ඔබ ජන්මභූමි වැඩසටහනේ මිදෙන
my own. Well, I don't want somebody that don't want me, so go and do your up, then you say you wanna be free. Well, I know my worth, I know I ain't come cheap, so I ain't selling up short if you count it for me. I'm cute and I'm way up, got my pay up. They wanna shoot that shot like a layup. I will never fight for you, but good luck too. I hit a pretty new scoop with the up to it. Yo. Pull up, you get it run down. But you ain't the only one who wanna be for me. I got a few lined up to get down for me. Tell your mama that you lost a good one again. I am not your girl and I can't be your friend. If you wanna go, never come back again. Send you back to the streets like a dog once again.
I don't wanna hear the same old songs. All I ever hear is I was wrong. I'm tired of us going back and forth. So now I'm walking out the door. By the way, my mom just called. She asked me why it took so long. Said hallelujah, praise the Lord. Don't have to see that girl no more.
To swallow for you, my heart is still here. 'Cause I care about the friend I made 6 years ago. Can I love you? 'Cause I don't wanna see you broken. I beg myself to stay. I say, don't let. You.